ගරු හර්ෂටි සිල්ලෝ ඇමතුමා ඔබතුමාට විනාඩි 10යි.
බොහොම ස්තුතියි මුලාසුනා රූඩ මන්ත්‍රීතුමනි. මම අහගෙන හිටිය අපේට මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා නොයෙකුත් කාරණා එතුමා මේ සභාවේ කිව්වා. නිවැරදි කිරීම කිහිපයක් ගන්න තියෙනවා. මං හිතන්නේ ඒක මං කළ යුතුයි රජයේ පැත්තෙන්. ගරු මන්ත්‍රීතුමා ගුවන් තොටුපළ විකුණන්න කිසිම මේ වැඩපිළිවෙලක් නැහැ. ඔබතුමා කව ගුවන් තොටුපළ විකුණන්න උත්සාහ කරනවා කියලා ගුවන් තොටුපළ විකුණන්න වැඩපිළිවෙලක් නැහැ. ආනන්
ලිම් කළ දිරණ කරු ඇමතුමා මග අහන්න
ගුවන් තොටුපළ විකුණන්න
නෑ නෑ මොකක් හරි විකුණන්න නෙමෙයි ඔබතුමාල කියන්නේ මොකද්ද අමුතු ප්‍රතිව්‍යුහගත කරන්නේනේ ඒක නිකන් අත යටින් දීලා අමුතු එකක් කරන වැඩක් නෝ කියන්නේ ඒක නිකන් රටේ මිනිසුරු තේරෙන්නේ නැවක හැබැයි මම කවදාවත් තුන් දෙනෙක් ඉල්ලන්න කරු ඇමතුමා ඔයාලා තුන් දෙනා කවුද ඇඩ්‍රිනලෝසිස් ගේ නම තියෙන තුන් වෙනියටද දෙවෙනියටද
හරි නෑ ඔබතුමා නෑ හරි මම උත්තර දෙන්නම්කෝ නෑ මෙහෙමයි එක ගුවන් තොටුපළ ඔබතුමා කියන්නේ මේ කටුනායක ගුවන් තොටුපළද මත්තල ගුවන් තොටුපළද මොකද්ද
අර ඇමතුමා මත්තලට කියන්නේ ගුවන් තොටුපළ කියන්නේ පැයකට කියන්නේ හාල් දාන ඉවරලා වීමෝල කියලා තමුන්නාසලා
ඒක
ඒකට කියන්නේ වෙන නමක් කියන්නේ
හරි හරි
ඒක තාම තමුන්නාසලාට ඒක මේ ගුවන් තොටුපළක් උන්නේ
නැහැ හරි මට දැනගන්න ඕනේ හරි සරල දෙයක් ඔබතුමා ගුවන් තොටුපළ විකුණනවායි කියලා කියනවා ඊට පස්සේ දැන් මම අහනවා කටුනායකද මත්තලද ගුවන් තොටුපළද කියලා එතකොට ඔබ පොට ඉන්නකෝ ගරු මන්ත්‍රීතුමා අපි ඉවසීමෙන් අහගෙන ඉන්නකෝ මම ඔබතුමා කියන දේවල් අහන් හිටියන් ඊට පස්සේ ඔබතුමා කියනවා මත්තලට කියන්නේ ගුවන් තොටුපළක් නෙමෙයි හාල් මේ මේ නෑ මගේ භාෂාවෙන් හරි කාගේ හරි භාෂාවෙන් ඔබතුමා කියනවා ගුවන් මත්තල කියන්නේ ගුවන් තොටුපළක් නෙමෙයි කියලා එතකොට ඉතුරු වෙලා තියෙන එක ගුවන් තොටුපළ ඒක තමයි කටුනායක ගුවන් තොටුපළ ඉතින් මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ රජය වෙනුවෙන් මේ අවස්ථාවේ ඒ පාර්ශවයෙන් කතා කරන්න ඇමතිවරයෙක් නැති නිසා කිසිම විදියකට අපේ කටුනායක ගුවන් තොටුපළ විකුණන්න කාටවත් ලංසු කැඳවලවත් නැහැ ප්‍රතිව්‍යුහගත කරන්න කාටවත් කතා කරලත් නැහැ එය ශ්‍රී ලංකාවේ ජනතාවට අයිති ගුවන් තොටුපළ ඒ විදියටම තියාගෙන යනවා ඉතින් මං හිතන්නේ ඒක වැදගත් ඒ කාරණේ කිව යුතුයි මොකද අවාසනාවකට මේ සභාගර්භයේ සමහර වෙලාවට සත්‍ය නොවන දේවල් නොදැනුවත් සමහර වෙලාවට වෙන්න පුළුවන් ගරු මන්ත්‍රීවරු අතින් කියවෙන නිසා අනිත් එක තමයි ඔබතුමා කිව්වා විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා තමයි ලංකාවට මේ ගරු සභාවේ ඉන්න 224 දෙනාටම වැඩියෙන් මේ මොකද සාපේක්ෂව එතුමයි කියලා මම දන්නේ ඒක ඔබතුමාට කරන කත්ත නින්දාවක් මොකද ඔබතුමා කියනවා ඔබතුමා සාපේක්ෂව මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ අපේ රටට තියෙන ආදරය පිළිබඳ ඔබතුමා ඉහළින්ම නැහැ කියලා ඔබතුමා පිළිගන්නවා. මොකද නැද්ද? දැන් ඔබතුමා කියනවා විමල් වීරවංශ මන්ත්‍රීතුමාලු ඔබතුමාගේ විග්‍රහය මම මේ කියන්නේ ගරු මන්ත්‍රීතුමා. චුට්ටක් ඉන්නකෝ. මම ඔබතුමාට කතා කරන්න දුරොත් ඔබතුමා කතා කරන්න. නෑ මම නෑ මම දෙන්න නෑ දෙන්න ඔබතුමා නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාගේ කතාව මම බොහොම හොඳයි මම අහගෙන හිටියා මම විවේචනය කරන්නේ ඒකේ තිබිච්ච සමහර කරුණු ගැන පමණයි ඔබතුමා කියන සමහර දේවල් එක්ක මම 100%ක් එකඟයි නමුත් මං හිතන්නේ ඔබතුමාට බෑ එහෙම දෙයක් කියන්න මොකද ඔබතුමා මගේ ජාතියාලේ දන්නේ නෑනේ ඔබතුමාට කියන්න බෑනේ මට වඩා ඔබතුමා හෝ විමල් වීරවංශද ඔබතුමා කියන්නේ මෙතන ඉන්න සියලුම ගරු මන්ත්‍රීවරුන්ට වඩා ලංකාවට ආදරේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාලු. ඉතින් එහෙම කියන්න ඔබතුමාට හැකියාවක් නැහැ. ඔබතුමා අනිත් 224 දෙනා ගැන දන්නේ නැහනේ. හරි ඉතින් ඔබතුමා කියනවා නම් ඔබතුමා මේ පැත්තේ ඉන්න කට්ටියට වඩා අර පුටුවේ ඉන්න දෙන්නාට වඩා මෙතන මේ වාඩ්ලා ඉන්න කාර්ය මණ්ඩලයට වඩා මේ ඇතුලේ ඉන්න නිලධාරීන්ට වඩා මේ අහන් ඉන්න ළමයින්ට වඩා මේ සියලු මිනිසුන්ට වඩා ලංකාවට ආදරේ විමල් වීරවංශ පමණයි. හැබැයි මෙහෙම ඔබතුමා ජාතික දඩය ගැන කතා කරා. අපිට ජාතික දඩය ඔබතුමා කියනවා ජාතික දඩයට එක ඉදිරිපත් කරන්න පුළුවන් එකම දේශපාලඥයා හිටපු ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා. ඔව්. ඔව්. හරි හරි. ඒක ඔබතුමාට නායකයෙක් කියලා පේන්නේ එහෙමයි. හරි. ඔබතුමාට ඔබ හරි හරි මන්තතුමා හරි ඔබතුමා කියන්නේ දාත්තික දදේ ඉස්සරහා නායකයෙක් හැටියට ඔබතුමාට වෙන්න මහින්ද රාජපක්ෂ විතරයි. ඊළඟට මේ රටට වැඩිපුරම ආදරේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා. එතකොට මේක පුදුම කතාවක්. මොකද මම දැක්ක පෝස්ටර් ගහලා තිබුණා දාත්තික දදේ ඉස්සරහා විමල් වීරවංශ දාලා. විමල් වීරවංශ මන්ත්‍රීතුමාව දාලා ඒ විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මූණ පිටිපස්සෙන් දාත්තික දදේ ගහලා වීරයා කියලා ගහලා තිබුණා. හැබැයි එක එහෙම දාත්තික දදේ පාවිච්චි කරන්න හැකියාවක් නැහැ දේශපාලන වැඩ කටයුතු වලට. දේශපාලන ප්‍රශ්නවලදී, දේශපාලන විවේචනවලදී, දේශපාලන උද්ඝෝෂණවලදී ජාතික කොඩිය පාවිච්චි කරන්න බෑ. ඒක තමයි අපේ රටේ තියෙන සදාචාරය, සම්ප්‍රදාය. මං හිතන්නේ නීති අනුව මම දන්නේ ඡන්දෙ කාලේ ඔබතුමා දන්නවා අපි ඔක්කොම ඡන්දෙ ඉල්ලපු කට්ටිය නිසා මේ ඉලෙක්ෂන් කමිෂන් එකෙන් ජාතික දදේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒ ජාතික දදය ඊළඟට රටට තියෙන ආදරේ මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විග්‍රහය මම පිළිගන්නේ නැහැ කියන එක තමයි ඔබතුමාට මං ගෞරවයෙන් මතක් කරන්න කැමති. අනිත් එක තමයි මේ නීතිය වල්වැදිලා කියලා ඔබතුමා කියනවා. මනේ මමත් මෙතන හිටියානේ ගිය පාර්ලිමේන්තුවේ නීතිය වල්වැදුනේ කොහොමද කියලා අපි දැක්කනේ. අනිත් එක දැන් අපි ක්‍රීඩාව ගැන මේ කතා කරන්නේ. ක්‍රීඩාවට නීති තියෙනවා. අපි කියනවා ගෝල් පෝස්ට් මාරු කරන්න බෑ කියලා. අපි ඇවිල්ලා ෆුට්බෝල් ගහනවා වෙන්න පුළුවන්, රගර් ගහනවා වෙන්න පුළුවන්, එල්ලේ ගහනවා වෙන්න පුළුවන්, ක්‍රිකට් ගහනවා වෙන්න පුළුවන්. ඒ පටන් ගන්නකොට තිබිච්ච නීතිය තමයි ඉවර වෙනකොටත් තියෙන්නේ. අපිට කියන්න බෑ හතර පස් දෙනෙක් එකතු කරගෙන අපි මේකේ රූල්ස් ටික මාරු කරමු කියලා. ඒ නීත්‍යානුකූල රාමුව ඇතුලේ තමයි ක්‍රීඩාව කෙරෙන්නේ. සමහරු දිනනවා, සමහරු පරදිනවා. නමුත් මෙතන උනේ එහෙම දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. හරි, මෙතන උනේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කට්ටියක් අරගත්තා. අරගෙන වාඩි වෙලා 18 වෙනි සංශෝධනය කියලා පාර්ලිමේන්තුවට ගෙනාවා. ගෙනල්ලා අපේ තිබිච්ච සම්ප්‍රදාය, අපේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළ වෙන නීතියක් ගෙනල්ලා කිව්වා ජනාධිපතිවරයාට. ඕනතරම් කල් මේ ඕනතරම් වාරයක් ජනාධිපති හැටියට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කියලා. හරි, අපේ තිබුණේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන් ජනාධිපතිවරයෙක්ට දෙපාරයි. ඒක අපි කියව ටර්ම් ලිමිට් කියලා. ඒ වාර දෙක අයින් කළා, මැරකම්ම ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙන විදිහට මේක වෙනස් කරගත්තා. ඒ නීතිය වල්වැදිලා කියලා ඔබතුමා මෙතන කියනවා. ඊළඟට මට හොඳට මතකයි ගරු මන්ත්‍රීතුමා, ඔබ වාගේ අපි නවක මන්ත්‍රීවරු හැටියට 2010 මේ පාර්ලිමේන්තුවට ආවම අපිට ඇත්ත වශයෙන්ම මේකේ 6-4 තේරෙන්නේ නැති දවස්වල. හරි, මොකද්ද වුනේ? එදා තමයි මේ විදිහට මේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන. ඊට පස්සේ මේ කැන්ටිමේ රෑ 30 කැන්ටිමේ ඉඳලා රෑ 30 කැන්ටිමේ මිනිස්සුන්ට කෑම හදන්නේ කියලා ඊළඟ දවසේ උදේ වෙනකොට මේ අග්‍ර මිනිස්ටර් කාර්තුමිය ගෙදර ඇරියා. එහෙමයි වුනේ. එන්නේ ඒ විදිහට තමයි නීතිය වල්වැදුනේ. ඊට පස්සේ මොකද මොහන් පිරිස් ඇයි මොහන් පිරිස් ඇවිල්ලා වැන්දේ? වැන්දලා කිව්වේ ඕන දෙයක් කරන්න අනේ අරින්න එපයි කියලා. ඉතින් මන්ත්‍රීතුමා මොහන් මේ කරුණාකරලා මේක අහගෙන ඉන්න, කරුණාකරලා අහගෙන ඉන්න, කරුණාකරලා අහගෙන ඉන්න. මම ඔබතුමාට කතා කරන්න ඉඩ දුන්නේ නැහනේ. ඔබතුමා වාඩි වෙන්න, ඔබතුමාට කතා කරන්න මම ඉඩ අර වැදගත් විදිහට අර මන්ත්‍රීතුමා වගේ හැසිරෙන්නකෝ. මේක ප්‍රාදේශීය සභාව නෙමෙයි, ප්‍රාදේශීය සභාව නෙමෙයි, මේක පාර්ලිමේන්තුව. ඔබතුමා ප්‍රාදේශීය සභාවේ වගේ හැසුරුණාට මෙතන හැසිරෙන්න එපා. මේක ප්‍රාදේශීය සභාව නෙමෙයි, වාඩි වෙන්න. මේක හරියට මේක පාර්ලිමේන්තු අර මන්ත්‍රීතුමාගෙන් ඉගෙන ගන්න. එතුමත් ඔබතුමා වගේ නවක මන්ත්‍රීවරයෙක්. නමුත් බලන්න මේ විදිහට වැඩ කරන්න. ඊට පස්සේ නීතිය වල්වැදුනේ එන්නේ මේ විදිහටයි. අපි දැක්කා ඊට පස්සේ කිරිබත් හදලා කණ්ඩ දීපු හැටි අපි දැක්කා. නීතිය ගැන කතා කරනවා. ඊට පස්සේ නීතිපතිතුමාට මොකද වුනේ? නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුව කොහෙද තිබුණේ? ප්‍රාදේශීය සභාවේ ඉන්නකොට ඔබතුමාට ඒක මතකද? ඔබතුමා දන්න කෙංගෙඩියක් නැහැ කොහෙද ඒක තිබුණේ කියලා. කොහෙද තිබුණේ? කොහෙද තිබුණේ? ගෙදරලු තිබුණේ. ගෙදර තිබුණේ නැහැ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා. ඒක තිබුණේ ජනාධිපතිතුමාගේ යටතේ. ජනාධිපතිතුමාගේ යටතේ කෙනාව නීතිපති. නීතිපති කෙනාව ජනාධිපතිතුමා යටතට. ඊට පස්සේ ගෙදර ඇරියා හිටපු ශ්‍රේෂ්ඨාධිකාරණයේ මේ අග්‍ර මිනිස්ටර් කාර්තුමා තුමිය. ඊට පස්සේ නීති අතට ගත්තා. ඊට පස්සේ තමයි වැඩේ කරේ. ඉතින් කරුණාකරලා මෙතන ඇවිල්ලා අද නීතිය වල්වැදිලා කියලා කියන්න එපා. මේ නීතිය තිබුණා නම් මේ විදියට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අද අපි දකින ඕනතරම් අපේ අවස්ථාව තියෙනවා නීත්‍යානුකූලව විවේචනය කරන්න. මේ රට විවේචනය කරන්න. ඕන පුද්ගලෙක විවේචනය කරන්න ඒ හැකියාවේ නීතියානුකූල භාවය තියෙනවා. අද කොච්චර දරුවෝ වෙන්න පුළුවන් අහිංසක මිනිස්සු වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෙන්න පුළුවන් රස්සා නැති මිනිස්සු වෙන්න පුළුවන් ඕන තරම් උද්ඝෝෂණය කරනවා වෙඩි තියන්නේ නැහැ. එහෙම වෙඩි තියන්නේ නැහැ. ගේ ඔබතුමාගේ පැත්තම තමයි මේ වෙඩි තිබ්බේ රොෂෙන් චානක මරලා දැම්මේ. BOI එකේ අර අර්ථ සාධකයට අනුව මේ මේ ඒකට මේ මේ විවේචනය කළා. ඔබතුමා කියනෝ
කතාවට ඔබතුමාට මම අහන්න හැදි මේ නමුත් වෙඩි තියන්න කලින් සාමාන්‍ය කරන්නේ කලින් ගහන එක. දැන් ඒක පටන් අරන් තියෙනවා.
හොඳයි. ගහන එක පටන් ගත්තා. ඔබතුමා දන්නවද සරත් ෆොන්සේකා ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා ෆීල්ඩ් මාෂල් ඇමතිතුමා ඔය හිරේ දැම්මනේ. ඇද්දගෙන ගිහිල්ලා හිරේ දැම්මා. එතුමාගේ ඔෆිස් එක තිබුණේ රෝයල් කොලෙජ් එක ඉස්සරහා රේස් කෝස් ඇවෙනිව එකේ. සතෙක් වගේ ගෙනිච්චේ. බල්ලෙක් වගේ ගෙනිච්චේ. බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා. මම ගියා එතුමා බලන්න. එතුමාට රබර් සෙරප්පු දෙකක් දාලා කොට කඩිසමක් අඳලා තිබ්බේ. මට ගියාම මගේ ඇස්සකට කඳුළුවා. පස්සේ මම කිව්වා සර් මොකද්ද මේ උනේ කියලා. පස්සේ කිව්වා හර්ෂා ඔයා කලබල වෙන්න එපා. අපි මේ 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 හිර ගෙදරින් කවදා හරි එළියට එනවා. කවදා හරි නීතිය ඇත්තට ක්‍රියාත්මක වෙනවා. හරි මේ නීතිය ක්‍රියාත්මක කරේ එහෙම නෙමෙයි. අද ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමාට දීලා තියෙනවා බේල්. හරි නමුත් ඒ බේල් දුන්නේ නැහැ සරත් ෆොන්සේකා මැතිතුමාට. මොකද ඇත්ත එක තිබිච්ච අමනාපේ ඡන්දය ඉල්ලපු එක. ඒක තිබිච්ච අමනාපේ වෙන මොකුත් නෙමෙයි. හොඳම මේ යුද හමුදා නායකයා කියලා කේක් කැපුවා. හැබැයි බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා මට එදා කඳුළු ආවා. ඊට පස්සේ අපි මේ ප්‍රිසන් එක ඉස්සරහා මේ වැලිකඩ මොනද බන්ධනාගාරයේ ඉස්සරහා අපි උද්ඝෝෂණයක් කරා. මොකද්ද කරේ? එලෝ එලෝ ගැහුවා. අපේ වාහන ගිනි තිබ්බා. අපිට පොළු වලින් ගැහුවා. හරි ඉතින් එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ එහෙම නීතියක් තිබුණේ ඒ අවුරුදු ගානේම අඩු ගානේ පොලිසියෙන් මගෙන් ඇහුවද මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට ගහපු ගැහිල්ලට කවුද මොකද්ද කරේ කියලා ඒවක් ඇහුවද? නෑ. එහෙම කිසි දෙයක් උනේ නෑ. එහෙම නීතියක් තිබුණේ නෑ. ලසන්ත මරන්න කලින් ලසන්ත මට කෝල් කරා. කිව්වා ඔව් අර BBC එකෙන් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මම කතා කරන්න කියලා. මම ආර්ථිකය ගැන ඒ කට්ටියට ඉන්ටර්වියු එකක් දුන්නා. දීලා ලසන්ත මට කෝල් කරලා ඇහුවා මොකද්ද උනේ කියලා. මං කිව්වා එහෙමයි උනේ. සෙනසුරාද යාව හම්බෙනවා කියලා කිව්වා. අන්න දැන් කියනවා කූරකින් ඔළුවට අනලා මොලේ කෑල්ලක් එළියට ගත්තලු ලසන්තගේ. නීතිය ක්‍රියාත්මක වුණාද? කවුද ඒව කරේ? රණවිරුව ඒව කරේ නෑ. රණවිරුව පිටිපස්සේ හැංගිලා හිටපු මේ 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 අමනුෂ්‍යෝ ඒව කරේ. ඉතින් ඒ නිසා රණවිරු දඩුවම කියලා කියන්න එපා. මේ ලසන්ත මරපු මිනිස්සු හොයන්න යනකොට රණවිමු දඩුවම කියලා කියන්න එපා. කීත්නෝයට ගහපු හොයනක ගණ. ඉතින් ඒ නිසා මම ගරු මන්ත්‍රීතුමා ඉතාමත් ඕනකමින් ඉල්ලන්නේ අපි මේක පටලෝ ගන්න නැතිවෙමු. අපි මේක පටලෝ ගන්න නැතිවෙමු. ඔබතුමා අර ගහ නෑ මං කාල දෙන්නේ නෑ සමා වෙන්න. හරි නෑ කාල දෙන්නේ නෑ. නෑ ඔබතුමා නෑ ඔබතුමා කිව්වනේ ගහන්න පටන් අරන් කියලා. හැබැයි ගහන්න පටන් ගත්ත ගහන්න පටන් අරන් නෑ. ඔව් කියා.
ඒ මිනිසුන්ට වෙලා අත් වෙලා තියෙන මේ බුද්ධාංශ නිලධාරීන් කියන්නේ මහත්වත් මේවට දන්නේවත් නැහැ. හැබැයි කියනවා ගෝඨාභය මේව කරන්න කියන්න කිව්ව කියලා කියන්න කියලා. අපි දන්නේ නැහැ මහත්වත් මේ වෙච්ච කොහොමද ගෝඨාභය අල්ලන්නේ මේවට.
ඔව් ඔව්. නෑ මම නෑ මම මම මෙහෙමයි. මම නෑ නෑ මෙහෙමයි මෙහෙමයි. ඔබතුමාට කවුරු හරි එහෙම කියන්නේ නැති මම ඔබතුමා බොරු කියනවා කියලා කියන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. මම ගෞරවයෙන් කතා කරන්නේ ඔබතුමාට. ඔබතුමා කියන එක හරි වෙන්න පුළුවන්. ඈ ඔබතුමා කියනවා හරි වෙන්න පුළුවන්. ඔබතුමා කියනවා හරි වෙන්න පුළුවන්. කවුරු හරි ඔබතුමාට කිව්වා වෙන්න පුළුවන්. හරි. නමුත් මට කිසි විදියකට ඒක ඇත්ත කියන්න හෝ බැහැ කියන්න හෝ මට හැකියාවක් නැහැ. නමුත් මම කියන්නේ එක නෙමෙයි. හරි මම කියන්නේ එක නෙමෙයි. මම කියන්නේ එදා නීතිය වල්වැදිලා තිබිච්ච තත්ත්වයක නයි මම මේ කතා කරන්නේ. මට වෙච්ච පුද්ගලිකම වෙච්ච දේ ගැන කතා කරන්නේ. මම අර පාරෙන් දුවල ගිහිල්ලා අර ජපන් ගෙදරක ඒ ගෙදර දොර ඇරලා මාව ඇතුළට දාලා දොර වහගත්තා. ඉතින් මාව හොයන්න කුණු හරපෙන් කතා කර කර මරණවා යමයා කියලා පොළු වලින් ඒ ගෙදරටත් ගහලා ගියා යන්න. නමුත් වෙච්ච දෙයක් නැහැ. හරි. හැබැයි අද කී දෙනෙක්ට ඔබතුමාලගේ කණ්ඩායමේ ඉන්න කී දෙනෙක්ට මේ අප දීලා තියෙනවද? හැමෝම අප අරගෙන තියෙනවනේ. ගෝඨාභය රාජමාක්ස මහත්තයාටත් අප දීලා තියෙනවනේ. නාම රාජපක්ෂ මහත්තයාටත් අප දීලා තියෙනවනේ. විමල් වීරවංශ මහත්තයාට අප දීලා තියෙනවානේ. මම කියන්නේ සරප්පංශක මහත්තයාට අප දුන්නේ නැහැ කියන එක. මම කියන්නේ යුද්ධ කරලා රණවිරුවට අප දුන්නේ නැහැනේ එහෙම. හරි ඉතින් එතකොට මේක තමයි නීතිය ක්‍රියාත්මක වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඇතුලේ. එදා තමයි නීතිය වල්වදිලා තිබුණේ. ඉතින් ඒක ගැන මට මේ කතා කරන්න අවශ්‍ය වුණේ. අවසාන වශයෙන් මේ සභාපතිතුමනි, ක්‍රීඩාවේ සමහරු දිනනවා සමහරු පරදිනවා. අපි ඊයේ බංගලාදේශයට පැරදුනා. ඒක ඇත්ත. එදා දවසේ ශ්‍රී ලංකාවට වඩා බංගලාදේශය හොඳයි. ඒක තමයි ඇත්ත කතාව. බංගලාදේශය දින්නයි කියලා අපි අපේ ජාතික ක්‍රීඩකයන්ව මේ මේ විවේචනය කරනක වැරදි කරු මන්ත්‍රීතුමා. එහෙම කියන්න එපා. ඒ විවේචනය වැරදි. මම පිළිගන්නේ නැහැ. ඔව්.
අපේ වීරයෝ මං කිව්වා ජාතික කොඩි ඉස්සරහ තියන්න ඕන කියලා. බැන්නේ නැහැ.
හරි.
ඔව් ජාතික කොඩි ඉස්සරහ
තියන්න. හරි හරි හරි. දැන් ඔබ මම දැන් ක්‍රීඩාවේ දිනනක පරදිනක පිළිගන්න පුළුවන් වෙන්න එපා. හරි. එක දවසක දිනනවා තව දවසක පරදිනවා. හරි. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. එතකොට ඒ ක්‍රීඩා කිරීමේදී දිනන්නම කියලා ක්‍රීඩා කරන්නේ නැහැ. හරි. එතකොට මනස කොච්චර හදාගත්තත් සමහර වෙලාවට අපි පරදිනවා. හරි. ලසිත් මාලිංගලා කියන්නේ අපේ ගම්පැත්තේ මිනිස්සු. හරි. ඉතාමත්ම ලොකු සේවයක් කරපු මේ රටට අපි කවුරුත් එතුමා පුද්ගලිකව නොයෙකුත් විවේචන කරනවා. එයා කතා කියනවා ලංකාවට ගහන්න ඕනේ නැහැ IPL එකට ගහන්න ඕනේ කියලා කියනවා. ඒ එහෙම තමයි. එයා පච්චයක් කොටාගෙන තියෙනවා, කොණ්ඩෙ ක්‍රේල් කරගෙන තියෙනවා, කහපාට ගාගෙන තියෙනවා. එයාගේ ඉන්ඩිවිජුවලිසම් එක. හරි. නමුත් එහෙම වෙච්ච පළියට එයා විවේචනය කරන්න ඕනේ කියලා මේ කවුරුත් කියන්නේ. ඔබතුමත් එක්කත් මං ඉන්නවා. නමුත් ක්‍රීඩාව කියන එක දිනනවා පරදිනවා. හරි. ඉතින් අර වැරදි විදියට ක්‍රීඩාව දිනන්නේ අනේක තමයි වැරදි. මොකද්ද මත් කුඩු පාවිච්චි කළා, උත්තේජක පාවිච්චි කළා. ඉතින් ඔන්න ඔය ටික තමයි ගරු මන්ත්‍රීතුමා මට කියන්න ඕනලා තිබුණේ. මම පළවෙනි පාට තමයි ඔබතුමාගේ කතාව අහගෙන හිටියේ. බොහොම ලස්සනයි. ඔබතුමාට සුබ පතනවා. හොඳ දේශපාලන අනාගතයක් ලැබෙන්නයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Tilakaraja, you have 6 minutes.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மதுவரி தொடர்பாக நிதியமைச்சும் புகையிலை மட்டுப்படுத்தல் தொடர்பாக சுகாதார அமைச்சும் விளையாட்டு போட்டிகளின் போது மதுபாவனை கட்டுப்படுத்தல் அல்லது அந்த பரிசோதனை முறைமையை நவீனமயப்படுத்தல் தொடர்பாக விளையாட்டு அமைச்சும் என மூன்று அமைச்சுக்களின் பிரேரணைகள் முன்வைப்பில் உரையாற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக உங்களுக்கு முதலில் நன்றி தெரிவித்துக் கொள்ள கடமைப்பட்டிருக்கிறேன். இந்த மூன்று அமைச்சுகளும் வெவ்வேறு அமைச்சுகளாக இருந்தபோதும் கூட மூன்று அமைச்சுடனும் தொடர்பட்டிருக்கக்கூடிய இந்த விடயம் மதுசாரம் என்பதோடு கலந்திருப்பது ஏதோ ஒரு வகையில் இது ஒரு பிரேரணை போன்ற ஒரு தோற்றப்பாட்டை ஏற்படுத்தியிருக்கிறது. குறிப்பாக இந்த மதுவரி தொடர்பாக அல்லது மதுவரி திணைக்களம் தொடர்பாக அதன் செயற்பாடு தொடர்பாக சபையிலே பல்வேறு கருத்துக்கள் முன்வைக்கப்பட்டது. அதேபோல் புகையிலை தொடர்பாகவும் அமைச்சர் அவர்களும் தமது பிரேரணை முன்வைப்பின் போது எவ்வாறு இந்த புகையிலை பாவனை கட்டுப்படுத்துவது, சிகரெட் பெட்டிகளில் மாற்றத்தை ஏற்படுத்துவது, அதன் அட்டையிலே மாற்றத்தை ஏற்படுத்துவது, படங்களிலே மாற்றத்தை ஏற்படுத்துவது சம்பந்தமாகலாம் பேசியிருந்தார். எவ்வளவு தூரத்திலே நாங்கள் இந்த கடைகளை அமைப்பது தொடர்பாகவும் பேசியிருந்தார். இப்பொழுது இருக்கக்கூடிய பிரச்சனை, கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, சட்ட ரீதியாக நாங்கள் வரியறவிட்டு செய்து கொண்டிருக்கிற அரசாங்கத்தின் அனுசரணையோடு அல்லது அரசாங்கத்துக்கு தெரிய அரசாங்கத்தின் சட்டத்திட்டங்களுக்கு அமைவாக முன்னெடுக்கப்படுகின்ற இந்த மது வியாபாரமாக இருக்கட்டும் அல்லது புகையிலை வியாபாரமாக இருக்கட்டும், அது எவ்வாறு சென்று கொண்டிருக்கிறது ஒரு புறம் இருக்க, இந்த நாட்டில் இப்போது தாண்டவம் ஆடுவது சட்டரீதியற்ற முறையிலே மதுபாவனை, மது உற்பத்தி, அதுபோல் புகையிலை உற்பத்திகள் வந்து சேர்ந்து கொண்டிருக்கின்றன. அண்மையிலே எமது களுத்துறை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் லக்ஷ்மண் விஜயமான் அவர்கள் ஒரு மேற்பார்வை குழு கூட்டத்திலே ஒரு விடயத்தை முன்வைத்தார். களுத்துறை மாவட்டத்தில் புதுவிதமான மது ஒன்று உற்பத்தி செய்யப்பட்டு அந்த பிரதேசங்கள் முழுக்க விற்பனை செய்யப்படுவதாக, கல் என்கின்ற பெயரிலே ஒரு புதுவிதமான மதுபாவனை உற்பத்தி செய்யப்பட்டு அங்கே மேற்கொள்ளப்படுவதாக அவரது பிரேரணை முன்வைத்து அது பற்றி விசாரணைகள் மேற்கொள்ளப்பட வேண்டும் என தெரிவித்திருக்கிறார். இப்பொழுது இது சம்பந்தமாக விசாரணைகள் மேற்கொள்ளப்படுகின்ற பொழுது நான் எனது நுவர்லியா மாவட்டம் பற்றிய சில கருத்துக்களையும் குறிப்பிட வேண்டியிருக்கிறது. நுவர்லியா மாவட்டத்தில் அண்மையில் நடைபெற்ற நுவர்லியா மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலே மதுவரி திணைக்களத்துக்கு ஒரு காரியாலயம் வேண்டும், அதனை அமைப்பதற்கு ஒரு இடம் வேண்டும் என இப்பொழுதுதான் அதிகாரிகள் கோரிக்கை வைக்கிறார்கள். எனவே அதனை இப்போ மதுவரி திணைக்களத்திற்கு ஒரு அலுவலகமே இல்லாத போது நுவர்லியா மாவட்டத்தில் எவ்வாறு மதுபோதையை சட்டரீதியற்ற வகையில் மதுபோதையை கொண்டு வருவது அல்லது பயன்படுத்துவது தொடர்பாக எவ்வாறு அந்த பிரச்சனையை கையாள்வது,
எவ்வாறு அந்த குற்றவாளிகளை கண்டுபிடிப்பது, எவ்வாறு சோதனைகளை செய்வது, இது வேறு பிரச்சனையாக இருக்கிறது. எனவே சட்ட ரீதியாக நாங்கள் இந்த மதுபாவனை தொடர்பாக சட்டம் இயற்றி பேசிக் கொண்டிருக்கிறோமே தவிர, அவ்வப்போது திருத்துகின்றோமே தவிர, சட்ட ரீதியற்ற வகையிலே இந்த நாட்டிலே இடம்பெறக்கூடிய இந்த மதுபாவனை தொடர்பான விடயங்களை கவனிப்பதற்கு உரித்தான அலுவலகங்களை அமைப்பதில் கூட நாங்கள் முறையாக செயற்படவில்லை என்பதுதான் எங்களுக்கு பிரச்சனையாக இருக்கிறது. நுவரெலியா மாவட்டம் அதிக அளவில் மதுபாவனைக்குள்ளார்கள் பாவனையை கொண்டிருக்கிறது என்கின்ற விமர்சனம் ஏற்கனவே இருக்கிறது. அது உல்லாச பயணிகளின் காரணமாகவும் இடம்பெறுவது ஒரு பரம் இருக்கிறது. இது ஏற்கனவே அங்கே பாவனை இருக்கிறது. இருந்தபோதும் கூட அங்கே உரிய விதத்தில் இந்த மதுபாவனைகள் இடம்பெறுகிறதா, மதுவரிசா திணைக்களம் உரிய வகையில் செயற்படுகிறதா என்றால், அதற்கான அலுவலகம் அங்கு இல்லாத போது அதனை எவ்வாறு கட்டுப்படுத்துவது, எவ்வாறு முறைமைக்குள் கொண்டு வருவது என்பது தொடர்பான திட்டங்களை மேற்கொள்ள வேண்டும். எனவே அது தொடர்பாகவே நாங்கள் சிந்திக்க வேண்டியிருக்கிறதே. இந்த உயரிய சபையிலே நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதுபோல் அங்கே மாதத்திற்கு ஒரு தடவை அல்லது மாதத்திற்கு பல தடவைகளில் கஞ்சா கொண்டு வரப்பட்டதாக, ஹெரோயின் கொண்டு வரப்பட்டதாக, போதைப் பொருட்கள் கொண்டு வரப்பட்டதாக, கைப்பற்றப்பட்டதாக, போலீஸ் அவர்களை கைது செய்ததாக தகவல்கள் வருகிறது. இருந்தபோதும் கூட இந்த மதுவரி திணைக்களம் எவ்வாறான நடவடிக்கை மேற்கொண்டிருக்கிறது என கேள்வி எழுப்புகின்ற பொழுது, அவர்களுக்கு அலுவலகம் இல்லை என்கின்ற தகவலை எங்கள் பெற்றுக்கொள்ளக்கூடியதற்கு இது துரதிருஷ்டவசமான நிலைமை. எனவே இந்த பாராளுமன்றம் என்பது வெறுமனே இந்த சட்டத்திட்டங்களுக்கு உட்பட்டு நாங்கள் வரிகளை அதிகரிப்பது தொடர்பாகவும் பக்கெட்டுகளின் நிறங்களை மாற்றுவது என்பது தொடர்பாக மாத்திரம் கவனம் செலுத்தாமல், உரிய வகையில் எங்களது வலைப்பின்னலை உருவாக்கி அதிகாரிகளை அதிகரித்து திணைக்களத்தை வலுப்படுத்தி அதனூடாக இந்த வேலை திட்டத்தை முன்னெடுக்க வேண்டும் என்கின்ற கோரிக்கையை நான் முன்வைக்க விரும்புகிறேன். அதே போலவே இந்த விளையாட்டுத்துறை சம்பந்தமாகவும், குசல் ஜனித் பெரேரா போன்ற வீரர்களுக்கு ஏற்பட்ட அநீதி தொடர்பாகவும் இந்த சபையிலே கவனம் செலுத்தப்பட்டது, உரையாடப்பட்டது. இந்த சந்தர்ப்பத்தில் நாங்கள் ஒரு விஷயத்தை நான் முன்வைக்க விரும்புகின்றேன். இந்த விளையாட்டுத் துறையில் இருக்கக்கூடிய விளையாட்டு வீரர்களின் மதுபாவனை தொடர்பாக நாங்கள் எந்த அளவு சட்டத்திட்டங்கள் ஏற்பாடுகளை செய்கின்றோமோ, அதற்கு சமமான அளவிலே குசல் ஜனித் பெரேராவுக்கு போன்ற அநீதிகள் இடம்பெறக்கூடாது என்கின்ற கோரிக்கை வைக்கின்ற வேளையிலே, அதற்கு சமமான அளவிலே விளையாட்டுத் துறையில் ஈடுபடுகின்ற விளையாட்டு வீரர்கள் சமகாலத்தில் விளையாடுகின்ற பொழுது அவர்களுக்குரிய வருமானம் கிடைக்கிறது. ஆனால் அதே நேரத்தில் பின்னாளில் வாழ்க்கை காலத்தில் பின்பற்ற பகுதிகளில் அவர்கள் என்ன ஆனார்கள் என்பதை பார்ப்பதற்கான ஒரு வேலை திட்டம் இல்லை. இரண்டொரு நாட்களுக்கு முன்பதாக இந்த சபையிலே கலைஞர்களுக்கு பிற்காலத்திலே அந்திம காலப்பகுதியிலே அவர்களின் வாழ்வாதாரத்தை உறுதிப்படுத்துவதற்கும் அவர்கள் வீடு வசதிகள் போன்ற விடயங்களை பற்றி ஒரு பிரேரணை முன்வைக்கப்பட்டது. அதிலும் கலைஞர்களுக்கு அவ்வாறான திட்டம் ஒன்று வேண்டும் என்பது சம்பந்தமாக நான் உரையாற்றியிருந்தேன். அதே போன்றுதான் இந்த விளையாட்டு அமைச்சின் விவாதம் முன்னெடுக்கப்பட்டிருக்கின்ற இந்த நாளிலே விளையாட்டுத்துறை சார்ந்திருக்கக்கூடிய விளையாட்டு வீரர்களும் எதிர்காலத்தில் எவ்வாறு இருக்கிறார்கள் என்பது தொடர்பாக பார்க்க வேண்டும். பதுலையிலே நீங்கள் உணராகலை பிரதி சேர்ந்த ஊவப்பகுதியை சேர்ந்தவர், பதுலை உடுவர நேப்பியர் தோட்டத்திலே இரண்டு தோட்டத் தொழிலாளிகள் சாஃப் கேம்ஸ் தென்னாசிய விளையாட்டுப் போட்டிகள் மரதன் ஓட்ட போட்டிகளுக்கு சென்ற இரண்டு விளையாட்டு வீரர்கள் இப்பொழுது கடையிலே சிப்பந்திகளாக அங்கே ஹோட்டல்களை வேலை செய்து கொண்டிருப்பதை நேரடியாக கண்ணுற்றேன். இந்த நாட்டுக்கு தேசிய மட்டத்திலிருந்து சர்வதேச மட்டத்திற்கு வரைக்கும் மரதநோட்ட போட்டியில் சென்ற வீரர்கள் இன்று எவ்வாறு வைக்கப்பட்டிருக்கிறார் என்பது தொடர்பாக நாங்கள் சிந்திக்க வேண்டியிருக்கிறது. நிரோஷன் பிரேமரத்ன எமது பாராளுமன்ற உரையாற்றும் போது சொன்னார், விளையாட்டில் ஒன்றுதான் நாங்கள் தேசியம் என்கின்ற ஒருமைப்பாட்டுக்குள் வருகிறோம். அங்கே முஸ்லிம்கள் இல்லை, தமிழர்கள் இல்லை, சிங்களவர்கள் என்று இல்லை என்கிற நிலைப்பாட்டில் இருக்கிறோம். நான் பூரணமாக முழுமையாக அவரது உரையை ஏற்றுக்கொள்கிறேன். ஆனால் அதே நேரத்தில் ஒரு கேள்வியை முன்வைக்க வேண்டியிருக்கிறது. மாத்தறையில் சனத் ஜெயசூரிய விளையாட்டரங்கத்தை உருவாக்கக்கூடிய இதே நாட்டில்தான் பல்லேகலையில் ஒரு கிரிக்கெட் மைதானம் இருந்தும் அதற்கு தேசிய வீரரான உலக புகழ்பெற்ற சுழற்பந்து வீச்சாளரான முத்தையா முரளிதரன் பெயரை சூட்டுவதாக மத்திய மாகாண சபை தீர்மானம் எடுத்தும் கூட இன்று வரைக்கும் அது நிறைவேற்றப்படாமல் இருக்கிறது. அதற்கு காரணம் என்னவென்று நிரோஷன் பிரேமரத்ன போன்ற நமது நாம் சிந்திக்க வேண்டியிருக்கிறது. புதிய வரவான பாராளுமன்றத்திற்கு நாம் சிந்திக்க வேண்டியிருக்கிறது. ஏன் பல்லேகல விளையாட்டு மைதானத்துக்கு ஏன் நாங்கள் முத்தையா முரளிதரன் பெயரை சூட்ட இத்தனை தாமதம் ஏற்படுகிறோம்? ஏன் அவரது திறமையில் என்ன குறை இருக்கிறது என்பது போன்ற வினாவை நாங்கள் கேட்க வேண்டியிருக்கிற கேட்டுக்கொண்டு இந்த அருமையான சந்தர்ப்பத்தை வழங்கிய உங்களுக்கும் வாய்ப்பு கூறி நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு பிரசன்ன ரணவீர மந்திரித்துமா வினாடி தகாய புதுமார்
முலாசனி சபாபத்துமணி மத்ரவ்ய தும்வட்டி தானம் உத்தேஜன ஜன பணத்கன கதாக்கன அவஸ்தாவே எமே பிரிபந்தோ கதாக்கிரீம் லபியம் பிரிபந்தோ பேமி ஸ்தூதி வந்த வினாத்தர மட்ட மதக்கென்னே மே தானம் உச்சேஜன கென கதாக்கராத்தி எத்தாசம்சி அசுவாட்டே கொரியாவே சோல்னு ஒரு பெவத்தி ஒலிம்பிக் தரங்காவளிய ஏகே மட்ட மதக்க அமெரிக்காவே தக்ஷ கிரீடக கால் லூஸ் பராஜய பிரத்கல்லா பென் ஜோன்சன் கனடா கிரீடக එදා නවත්තම ලෝක වාර්තා තබමින් ජයග්‍රහණ අත්පත් කරගත්තා. නමුත් ඔහු නැවත මව්බිමට යන අවස්ථාවේ ඔහුගේ තානම් උත්තේජන පාවිච්චි කිරීම තුළ ඔහුට ඒ පදක්කන් ටික අහිමි වුණා. ඒ වගේම තමයි 2006දී මේරියන් ජෝන්ස්ටත් උනේ. ඒ වගේම තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටටත් උනේ. මේ රටේ ජනතාව හිතුවා මේ රටේ සංවර්ධනය කරන් ආපු මේ රටේ දැවැන්ත සංවර්ධනයක් වෙන ආපු ඒ යුගයේ පරාජය කරන්න මේ රටේ බලවේග සියල්ල සහ සිවිල් සංවිධාන කියා ගන්නා වූ කණ්ඩායම් සහ ජාත්‍යන්තර බලවේග සියල්ල එකතු වෙලා එන්නත් දීලා අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව එදා පරාජයට පත් කරා. මේ රටේ ජනතාව නැවුම් බලාපොරොත්තු රාශිය අත්‍යාගෙන අන්තිමට මොකද වුනේ? උත්තේජන දීලා හදපු ආණ්ඩුවට ජනතාවට උනේ නිර්වින්දනය වෙඳින්න. නිර්වින්දනය වෙලාද ඉන්නේ. මොකද අද ඒ තත්ත්වයට මේ අද රට පත් වෙලා අමාරයි. ඒ වගේම තමයි මේ යාපාලන ආණ්ඩුවත් උත්තේජන තහනම් උත්තේජන ගත්ත තත්ත්වයට ආණ්ඩුව බවට පත් වෙලා. අපි ඒ ගැන නෙමේ ඊට පස්සේ අපි මත්ද්‍රව්‍ය පාලනය කොහොම වුණත් අද හැම පාසල ළඟම සෑම හන්දියක් ගානෙම මොකද වෙන්නේ? නොයෙකුත් ජාතියේ මත්ද්‍රව්‍ය අද මේ අපේ පාසල් දරුවාගේ සිට තරුණයා සියලු දෙනා මෙව්වට අසු වෙලා ඉවරයි. චුවින්ගම් කියයි, බාබුල් කියයි, ටැබ්ලට් කියයි, දිව තියාගන්න ස්ටිකර් කියයි, මේ ආදී විදියට. අද මෙව්වල ආධිපත්‍යය කවුද රැකගෙන ඉන්නේ? හෙරෝයින් අද කොයිලෝ ගණන් මේ රටට ගේන්නේ. මෙව්වල ආධිපත්‍ය තියාගෙන මෙව්වා ඉන්නේ පාතාලේ තමයි. අද පාතාලේ තමයි මෙයා මෙව්වා මේවන්නේ. අද පාතාලේ රජේන තත්ත්වයට පෞගිය කාලයට වඩා පාතාලේ එළියට බැහැලා අද පාතාලේ මිනිමරා ගන්නවා. ඇයි ඒ? හේතුව වෙලා තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය නිසා, මේ තානම් උත්තේජක නිසා. මේවා තමයි අද මේ මහපියාව තුළ ඔබ තමුන් වහන්සේලා දකින්න ඇති. පෞගිය දවස්වල අනුරාධපුර මිහින්තලේ පාසලක දරුවෝ 8 දෙනෙක් තමන්ගේ උපන්දින සාදයේදී අරක්කු බීලා පාසල ඇතුළත. ඒකම දකුණේ තව පාසලක දරුවෝ 4 දෙනෙක් මත්පැන් බීලා හොඳනම් වෙරි වෙලා පොලිසිය රණන් ගිලා තියෙන ප්‍රදේශවාසීන් අද මේ තත්ත්වයට අද පාසල් අධ්‍යාපනයේ පත්තලා ඉවරයි, පාසල් දරුවෝ පත්තලා ඉවරයි. හැබැයි අපි කොහොමද කිව්වේ? ළඟම පාසල හොඳම පාසල කළනවා කිව්වා. නමුත් අද දරුවාව මතෙන් තොරව බී කරන්න වෙනුවට ඒ පාසලේ වහල ඔළුවට කඩන් වැටෙන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අද දරුවාව මතින් තොරව කරන්න ඉස්සලා ඒ දරුවට ඉගෙන ගන්න වහලක් හදාගත් දෙන්න බැරි තත්ත්වයට මේ ආණ්ඩුව අද මේ වෙනකොට පත් වෙලා. ඒකම අද තරුණයන්ගෙන් අපි නෙමේ දුම්කොළහ මතිසාර පිළිබඳ ජාතික අධිකාරිය කියන නාට ආයතනය කියන විදිහට අපේ රටේ ළමුන් 40,000 සිගරට් අරක් වලට හැබැයි වෙලා තියෙනවා. එහි පාවිච්චි කරන දරුවන්ගෙන් 23% අවුරුදු 15-24 වගේ හිරිමල් වයේ තරුණයෝ. එයිනුත් ඊට පස්සේ අවුරුදු 24, 35, 34 අද මද්ද්‍රව්‍ය වලට සිගරට් වලට දුම්මැටි වලට භාජන වෙලා අද තත්ත්වයේ මේ රටේ ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකම සෑම ලක්ෂයක් ගත්තම 397 දෙනෙක් 2015 අවුරුදු වර්ෂයේ වෙනකොට උසාවිය වල නඩු පැවරිලා තියෙනවා. 397 දෙනෙක් සෑම ලක්ෂයකින් ලපුජන ලක්ෂයකින්ම අද මේ තත්ත්වයට තමයි අද මේ රට පත් වෙලා තියෙන්නේ. අද මේ රටේ දළදා නිෂ්පාදනයේට මද්ද්‍රව්‍ය සහ මත්පැන් වලින් මද්ද්‍රව්‍ය සහ දුම්කොළ වලින් සිගරට් වලින් ලැබෙන ආදායම බිලියන රුපියල් 143යි. හැබැයි මේව සඳහා වෙන අතුරු ආබාධ වලින් වෙන ලෙඩ රෝග සුවපත් කරන්න යනවා වර්ෂයකට බිලියන 212ක්. අද මේක තමයි අපේ රටේ අද මද්ද්‍රව්‍ය පිළිබඳව අපි මොන අනපනත් ගෙනාවත් මොන නීති රෙගුලාසි ගෙනාවත් අද මේ තත්ත්වයට අපේ රට පත් වෙලා තියෙනවා. අපි අද දේශපාලන පක්ෂවලට අමතරව මේ පිළිබඳව දැඩි තැනකට අද යොමු වෙන්න වෙලා තියෙනවා. ඊට අමතරව බරපතලම කාරණාව අද ඉගෙන ගන්න දරුවන්ගෙන් සාමාන්‍ය පෙළ ලක්ෂ 5ක් ලියනවා. එහෙන් ලක්ෂ 3ක් විතර තමයි උසස් පෙළ කරන්නේ. ලක්ෂ 2ක් විතර මූලිකවම වැටෙනවා. ඒ ලක්ෂ 3 කරන්නේත් බහුතර පිරිස ගෑනු දරුවෝ. ඊළඟට ලක්ෂ 2 විශාල පිරිසක් සාමාන්‍ය පෙළදී දරුවන් අධ්‍යාපනයෙන් අමාර කරනවා. උසස් පෙළ ලක්ෂ 3ක් ලියුවම ලක්ෂ 1 අමාරක උසස් පෙළ සමත් වුනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ 26000 27000 වැනි ප්‍රමාණයක්. ඉතුරු ප්‍රමාණයට අද එයි බහුතරය අද සෑම විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් උසස් අධ්‍යාපන ආයතනවල ගත්තත් පරිපාලන ශාස්ත්‍රයේ ගත්තත් මම අපි ඒ පිළිබඳ විරුද්ධ නෙමේ. අපි ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕනේ. අපි මේව පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕනේ. කාන්තා පිරිස තමයි කාන්තා දරුවන් කාන්තාවන් තමයි අද ඉහළ ඒ තැන්වල ඉන්නේ. දරුවෝ ත්‍රීවිල් එකට සහ මත්ද්‍රව්‍ය වලට හැප්පෙහි වෙනවා. ඒවට අපි මේ දරුවන්ව නැවත හදලා අපි කියමුකෝ තාක්ෂණ අපේ ඇමතුමා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හරහා නිපුණ මයින් සමරසිංහ අමාත්‍යතුමාගේ ඒ හරහා අපි මේ දරුවන් හදලා මේ දරුවෝ සමාජගත කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම සමාජගත කරන වැඩපිළිවෙලක් තිබුණ නැත්නම් අපේ රටේ මේ දරුවෝ අනාගත පරපුර ගැන අපිට මහා කේල්ජනක තත්ත්වයක් කියලා තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ අද මට මතකයි පෞගේ දවසක අපේ අමාත්‍යවරේ යනවා අස්කිරියේ මල්ලත්තේ මහානායක හම් වෙන්න. ඒ ගියාම මහානායක හමුදුරු හම් වෙන්න ගියාම කොහෙද වත්ත මේ අරකු දන්නේ මේ කල්කුඩාවේ ඇලෝසියස් ලගේ අරකු සංස්ථාව පිළිබඳ අහනකොට නිරුත්තරයි. අරියට බලලා ගලේ පෑරුවා වගේ තමයි හත්පොලේ ගහගත්තා. ඒකට වෙලා තියෙන්නේ හත්පොලේ ගහගත්තේ වෙලේ ඒ ඇයි තමන්ගේ එංචයියන්ට මේ ආණ්ඩුව තමන්ගේ එංචයියන්ට මේ ආණ්ඩුව ආවේ මතින් තොර රටක් නිර්මාණය කරනවා කියලා. මේ ආණ්ඩුව පෞගිය 2017 අයවැය ලේකනේ දකුණු පළාතේ හෝටලයක තමයි මුදල් අමාත්‍යවරයයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයයි ගරු අග්‍රාමාත්‍යවරයෝ නියෝජනය කරන්නේ. කවුද? මහා බැංකුවේ ඉපු අධිපතිවරයා. මා පට්ටපල් හොරා තමයි ආයේ මුදල් අග්‍රාමාත්‍යවරතුමා වෙනුවෙන් නියෝජනය කරන්නේ. මොකද්ද කියන දේ කියනවා. නැගෙනහිර සහ අව්ව පළාතට ආයුධන වලට 100%ක් බදුසාන දෙනවා කියලා. අපි බැලුවා අම්නේ නැගෙනහිර ජනතාවගේ අතමිට සරු වෙලා සුගිත මුඛිත ආර්ථිකය ගොඩනැගේවි ආයෝජක ටික ඒවි. මොකද 100%ක බදුසානයක් එනවා ඌවට නැගෙනහිරට ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ජනතාව හොඳින් ජීවත් වේවි කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
පොඩක් දෙන්න. අපි හිතුවා හැබැයි ලැබුණේ මොකද්ද? ආයෝජනේ මොකද්ද? මහා බැංකු මහා හොරාගේ බෑරාගේ මෙන්ඩිස් ඉස්කාගාරය තමයි තිබ්බේ. අද හාල් කිලෝක 100ක් ගන්න නෑ දුප්පත් මිනිසුන්ට. හැබැයි අහල් ටොන් ලක්ෂ 4ක් දෙනවා. 44000 ටොන් 4000ක් දෙනවා. ඇලෝසියස්ගේ බෑන අර්ජුන මහේන්ද්‍රගේ බෑනට. ඊට පස්සේ මේකද යහපාලනේ මේකද මේ තුලද මතින් තොර රටක් නිර්මාණය කරන්නේ? මෙව්වා තුල ගිය අවුරුද්ද විතරක් අරක්කු නිෂ්පාදනය 100 මෙට්‍රික් 100 ලීටර් මිලියන 7.9ක් වැඩිලා තියෙනවා. මිලියන 7.9ක් ලීටර්. ඇයි මේ ඔබතුමා කිව්වා වගේ අරක්කු සල්ලි වලින් හොරකම් කරපු සල්ලි වලින් තමයි රාජ්‍ය ආයතන ටික නැවත වරක් මේගොල්ලෝ අත්පත් කරගන්න හදන්නේ. මෙව්ව ගන්න හදන්නේ. මේ හොරු ටික මේ රටේ ආයේ රජ වෙලා අරක්කු කාර්යයන්ට ඉස්කාගාර මිනිසුන්ට තමයි මේ එතනෝල් කාර්යයන්ට එතනෝල් කිරුවා ඒ පෞගිය කාලේ කිව්වොත් ඔක්කොම කිව්වා. දැන් බලපත්‍ර දෙන්නේ කාටද? ඇලෝසියස්ලට. අපි හිතුවා හරි කමක් නැහැ කිමුකෝ. මේ ආණ්ඩුව අද වර්තමානයේ වල මොකද්ද බාඩපත් වෙලා තියෙන්නේ? අපි දන්නවනේ ගමේ ගොනේ කුඩුකාරයෝ ගමේ හිටියම වලක රැද්දක් තියාගන්න නැහැ. ගෙදර හට්ටියක් මුට්ටියක් තියාගන්න නැහැ. හැම දේම හොරකම් කන්නවා. එදිනෙදා වේල හොයාගෙන ඒ මිනිස්සුගේ සුඛ විවරණය එවල රසාස්වාදය ආස්වාදය ලබන්න තමයි ඒ පුජ්‍යලෙන් හදන්නේ. හරියට මේ ආණ්ඩුව වගේ. මේ ආණ්ඩුවත් එදා මා ටැංකියක් කියපු හම්බන්තොට වරාය පීනන්ඩ හදපු වරාය ඇතුළු රාජ්‍ය ආයතන දකින දකින විකුණන් කන්න තමයි හදන්නේ. වැඩපිළිවෙලක් නෑ. අර කුඩුකාරයා වගේ වෙන සැලැස්ම නැතුව මේ රට දුවන්නේ නෑ. තියෙන ජාතික සම්පත්තික විකුණන් කාලා එදා වේල ටුවස් තමයි මේ හදන්නේ. මොකද හම්බන්තොට වරාය වික්කම හම්බෙන්නේ බිලියන 1.162යි. අද මේ රටේ පෙන්ෂන් කා මිනිස්සුන්ගේ පඩි ගෙවන්න බිලියන 169ක් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ මේ පෙන්ෂන් විශ්‍රාමිකයන්ගේ. එතකොට මේ අවුරුද්දේ හම්බන්තොට විකුණලා පෙන්ෂන් එක ගෙවනවා එන අවුරුද්දේ. මං කියනවා මේ කුඩුකාරයාගේ ආණ්ඩු බවට මේක පත් වෙන්න එපා. මේ රටේ වැඩ සැලැස්මක් ඇතුව ජාතික සැලැස්මක් ඇතුව මේ රට ඉදිරි ගමන ගෙනියන්න කියන ඉල්ලීම කරනවා.
බොහොම ස්තුතියි. ගරු බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
මුලස්නාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද සුරාපදු ආඥාපන්ත යටතේ නිවේදන දෙකක්, ඒ වගේම ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ජාතික දුම්කොළහ මධ්‍යසාර අධිකාරී පනත යටතේ නියෝග යන මේ වැදගත් නියෝග තුනක් යටතේ සාකච්ඡා පැවැත්වෙන අතරේ අපි ඇහුවා අපේ විපක්ෂයයි කියාගන්නා කණ්ඩායම විවිධ චෝදනා මේ අතරේ ඉදිරිපත් කරමු. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මගේ කතාවට කලින් කතා කරපු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මේ විවාදය ආරම්භ කළේ මේ ආණ්ඩුවත් තහනම් උද්දේජක ගනිපු ප්‍රතිඵලයක් තමයි ජනවාරි 8 වෙනිදා ලැබුවේ කියලා. මම හිතනවා ඒක තමන්ගේ පැත්තට හැරිලා කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කියාගත්තොත් හොඳයි. දැන් අපට පේනවා තහනම් උත්තේජක ගනිපු උදවිය වගේ හැසිරෙන්නේ කවුද කියලා. මේ පාර්ලිමේන්තුවට ආවහම මේ පාර්ලිමේන්තුව නාඩගම් අඩුවක් බවට පත් කරගන්න උත්සාහ කරන්නේ කවුද කියලා. අපට හිතනවා මේ රටේ ජ්‍යෙෂ්ඨයයි කියාගනිපු, පරිණතයි කියාගනිපු ඇතැම් දේශපාලනඥයෝ ඔය කියන විදිහ තහනම් උත්තේජක අරගෙන උදේ පාර්ලිමේන්තුවට එන්නේ කියලා. තමන්ට කාලය ඉල්ලලා මිනිත්තු 32ක් තියෙන එක විනිත්තු 29ක් සටන් කරනෝ කාලෙ ඉල්ලලා. එහෙම සටන් කළා පාර්ලිමේන්තුවේ හවස පැවැත්වෙන කාලෙත් නැති කරගෙන තමයි පාර්ලිමේන්තුවෙන් එළියට බහින්නේ, සභා ගර්භයෙන් එළියට යන්නේ. ඉතින් කවුද තහනම් උත්තේජක ගනිපු පිනිස්සු වගේ හැසිරෙන්නේ කියලා මේ රටේ පුංචි දරුවෙකුණක් දන්නවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද එක්තරා පැත්තකින් විවිධාය විවිධ චෝදනා කරනවා කුඩු විශාල වශයෙන් මේ රට ගේනවා කියලා. මේක ඇත්ත කතාව ගේන කුඩු විශාල වශයෙන් අද අහුවෙනවා. කිලෝ ගණනින් අහුවෙනවා, කෝටි ගණන් වටින කුඩු අහුවෙනවා. හැබැයි පහුගිය යුගයේ මේ ගලාගෙන ආපු කුඩු මේව ගියේ තරුණ පිරිස අතරට. මේ රටේ මේව පාවිච්චි කරපු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිටියා. ඒවා වැටලීම් නිසි පරිදි වුණාද, ඒව අත්තටන් කොට ගත්තද කියන එක ප්‍රශ්නයක්. අද මත්පැන් භාවිතයේ ඉහළ තත්ත්වයක් පෙන්නුම් කරනවා කියලා මේ විවාදයට ඉදිරිපත් වෙච්ච ඇතැම් මන්ත්‍රීවරු කිව්වා. අද මේවා වැටලීම් සිද්ධ වෙනවා ගරු මන්ත්‍රීතුමනි. අපි මේ කවර නියෝග හැදුවත් කවර නීති සම්පාදනය කරත් මේවා වැටලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු මේ රටේ නිලධාරීන්ට අවශ්‍ය කරන බලතල සහ එයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දිය යුතුයි. දැන් පහුගිය යුගයේදී එක්තරා අධිකරණයක් විසින් සීමාවක් පැනව්වා පොලිසියට සුරා වාදිය වටලන්න පුළුවන්කමක් නැහැ කියලා. නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒක සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ යුතු දෙයක් කියලා එක්තරා විනිශ්චයකාරවරයෙක් කෙවෙනි තීන්දුවක් දුන්නා. ඉතින් මම හිතන මේ පහසුකම් ලබලා දීලා ඒ නිලධාරීන් ශක්තිමත් කරොත් අපිට මීට වඩා ප්‍රතිඵලයක් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති, දැන් රට යම්කිසි නිවැරදි මාර්ගයක ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා මෙවැනි වැරදි ව්‍යාපාරවල නිරත වෙච්ච අයට යම් යම් පහරපල් වැදිලා තියෙනවා. සමහර උදවි ඒ කේන්තියෙන් කතා කරන්නේ. පස් ජාව ආරම්භර නිරත වෙච්ච මිනිස්සුන්ට ඒව නැති වෙනකොට කිසියම් වේදනාවක් දැනලා තියෙනවා. වැරදි ව්‍යාපාරවල නිරත වෙච්ච උදවියට, ඒවෙන් කෝටි ගණන් මුදල් හම්බ කරපු උදවියට විශාල පහරක් වැදිලා තියෙනවා. අද ඒ අය ලොකු අසහනයකින් පෙළෙනවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ. ඒ නිසා විවිධ උදවිය
තමන්ගේ දේශපාලන ඉත්තම් බවට පත් කරගෙන ඒවා පිටිපස්සේ ඉන්න ඇතම් ජාවාරම්කාරයෝ විශාල වශයෙන් මුදල් වියදම් කරනවා වාහන යොදවනවා විවිධ රැස්වීම් තියන්න උත්සාහ කරනවා අපි දන්න ඔය මතර තිත තියන්න කියලා කතා කරපු උදවිය පහුගිය දවස්වල තියපු රැස්වීම් වල මතර තිත තියපු විදිය අබරාධුවේ පහුගිය දවස්වල රැස්වීමක් තිව්වා එක්තරා දේශපාලන කණ්ඩායමක් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි කොච්චර මතර තිත තිව්වද කියලා කිව්වොත් එහෙම රෑ 10ක වෙනකන් යන බාර් හවස 4 වෙනකොට වහල ඉවරයි ඒ තරම් මතර තිත තියලා මේ රැස්වීම් පවත්වල ඉවර වෙනකොට පාදයාත්‍රාවක් ගියා ওই පාදයාත්‍රාවේ යනකොට මතර තිත තියපු හැටි බුළු රටේ මිනිසුන් වෙයි ලෝකෙම මිනිස්සු දැනගත්තා කොහොමද ඒ පාදයාත්‍රාවල් ගමන් කරේ කියලා සමහර විරෝධතා ව්‍යාපාර ඉවර වෙනකොට කොහොමද බාර්වලට වෙච්ච අලෙවිය බාර්වල මත්පැන් වලට වෙච්ච අලෙවිය කියලා මේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු දන්නවා ඉතින් මේ කණ්ඩායම තමයි අද ඇවිල්ලා සුදනෝ වගේ කතා කරන්නේ ඇතම් වෙලාවට අපිට හිතන මේ හාස්‍ය රංගනයක්ද ඉදිරිපත් කරන්නේ මේ උදවිය විය පාර්ලිමේන්තුවේ කියලා එකක් එළියේ රඟ දක්වලා මෙතන ඇවිල්ලා විවිධ චරිත නිරූපණය කරන මොනවා හරි කියලා පාර්ලිමේන්තුවේ වෙලාව නැහැ කියලා කෑ ගහලා අදනම් පේන්නේ එක්කෙනෙක්වත් නැහැ විරුද්ධ කණ්ඩායම මේවා පෙන්වනවා හොඳයි කරු මන්ත්‍රීතුමනි මොකද උදේ කාලේ විතරයි පාර්ලිමේන්තුව සමහර මාධ්‍යවල පෙන්වන්නේ හවස පෙන්වන්නේ බොරුවට කෑකෝ ගහලා පාර්ලිමේන්තුවේ කාර්යභාරය 100%ක්ම ගෙනියනවා වගේ රට පෙන්නලා හවස වෙනකොට මොනවා හරි ටිකක් කියලා පාර්ලිමේන්තුවේ එළියට බහැලා යනවා අද මේ වෙනකොට කවුරුත් නැහැ අද ඒකාබද්ධ කණ්ඩායම කියන විපක්ෂ කියන කිසි කෙනෙක් නැහැ මේ පාර්ලිමේන්තුවේ ඉතින් මේ වගේ තැනකටපත් වෙලා තියෙනවා. ඉතින් මම කියන්න කැමති රජයක් හැටියට මේ යන ගමන රටක් විදියට රටේ අනාගත પરම්පරාව නිරෝගී ඒ වගේම හොඳ මානසිකත්වයකින් හිබි විශිෂ්ට පරපුරක් බවට පත් කරන්න නිර්මාණශීලී පරපුරක් බවට පත් කරන්න මේ යන ගමන ශක්තිමත් කරන්න අපි ඉදිරිපත් වෙමු කියමින් මගේ කතාව අවසන් කරනවා.
එතුමා අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 153 සභාවකගද අංක විෂයාංක 154 සභාවකගද 155 සභාවකගද 156 සභාවකගද